gauronia esan beratne nazerai. Karmenyani apita ade likita prashna atak avilla tiyenawa. Palawini prashne kiyawanna avasarai mani sagman bhavanawata adala ek prashnikut paryanta bhavanawata adala prashna hatharaku. Bhavanawata kelinma adala nathi daham gatulu widihata tunakut tama prashna avilla tiyenne. Palawini prashne kiyawanna avasarai mani සක්මන් භාවනාව කරද්දී වැඩිය යුතු භාවනාව කුමක්ද? මෑණියන් වහන්සේ ඒ ගැන දැනුවත් කරන්න. තුනුරුවන් සරණයි.
සක්මන් භාවනාව කිරීමේදී අපි විශේෂයෙන් ඒ සක්මන තමයි අරමුණු කරගත යුතු වෙන්නේ. ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. අපි ඇවිදින විට ඇවිදින බව සිහියෙන් දකිමින් ඇවිදීම කළ යුතු වෙනවා. සක්මන් භාවනාවේදී අපි කරන ක්‍රියාව පාදය එසවීමත් පාදය පොළවට තැබීමත් කියන ක්‍රියාව තමයි අපි සක්මන් භාවනාවේදී කරන්නේ. මෙන්න මේ එසවීමේ තැබීමේ ක්‍රියාවලිය සිතින් දකිමි. පාදයේ ඔසවන ආකාරයේ දකිමින් පාදයේ පොළවට ස්පර්ශ වන ආකාරයේ දකිමින් සක්මන සිදු කළ යුතු වෙනවා. ඒක තමයි සක්මන් භාවනාවේ තියෙන ප්‍රාථමික මට්ටම ආරම්භක අවස්ථාව. ඒ විදිහට සක්මන් භාවනාව අපි කාලයක් තිස්සේ ප්‍රගුණ කළාට පස්සේ ඒ සක්මන් භාවනාවම විදර්ශනාවට නගමින් ඒ සක්මන් භාවනාව තුළ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය දකිමින් පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දකිමින් විදර්ශනා මානසිකාරය සිත තුළ දියුණු වෙන ආකාරයට සක්මන ප්‍රගුණ කරන්නත් පුළුවන්. නමුත් අපි ආරම්භයේදී කළ යුතු වෙන්නේ සක්මන් කරන විට සිහිනුවණින් යුක්තව ඒ සක්මන් කරන ආකාරයේ සිතින් දකිමින් සක්මන් කරන විට ඒ පාදයන් පොළවට ස්පර්ශ වන විට ඇතිවන ඒ දැනෙන දැනීම් ඒ ස්පර්ශයන් අරමුණු කරමින් ඒ සක්මන තුල ප්‍රකට වෙන ධාතු ගුණ ඒ පඨවි ධාතුව ආපෝ ධාතු තේජෝ වායෝ කියන ඒ ධාතුන්ගේ ස්වභාවයන් ප්‍රකට වෙනවනම් ඒ ධාතුන්ගේ ස්වභාවයන් දකිමින් සක්මන් භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්.
එහෙමයි මෙන්න මහන්ස දෙවනි ප්‍රශ්නය. ගරු මෙහෙණින් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මම භාවනාවට ආධුනිකයෙක් වෙමි. ජීවිතයේ පළමු වතාවට මම භාවනාව පටන් ගත්තෙමි. මම මෛත්‍රී භාවනාව සහ ආනාපාන සති භාවනාව කරන විට හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ. එවිට මාගේ භාවනාව නවතින බවක් හැඟේ. උපදේශක් පතමි. ඔබ වහන්සේට දීර්ඝාෂ පතමි. තෙරුවන් සරණයි.
භාවනාවේ ආධුනික මට්ටමේ සිටින කෙනෙක් භාවනාව ආරම්භ කරන විට අපි ප්‍රගුණ කරන ඒ භාවනා කර්මස්ථානය අපි දැඩිව ග්‍රහණය කිරීම නොකළ යුතුයි. විශේෂයෙන් අපිට ඔය වගේ අත්දැකීම් ලැබෙනවා. අපි භාවනා අරමුණ තදින් අල්ලාගෙන ඒක සිටිය දැඩිව සිට ඒ අරමුණේ පිහිටුවා ගන්න දැඩි වීර්යයක් අනවශ්‍ය විදිහට දැඩි වීර්යයක් යෙදීම නිසා ඒ හිර වෙන ගතිය, ඒ හුස්ම හද වෙන ගතිය ආදී වශයෙන් ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් ආධුනික මට්ටමේ භාවනාව ආරම්භ කරන කෙනෙක් බොහෝම සරල විදිහට, බොහොම සැහැල්ලු මනසකින් අපි භාවනාව ආරම්භ කළ යුතු වෙනවා. විශේෂයෙන් පරයංක භාවනාවක් කිරීමට ප්‍රථමයෙන් විනාඩි 30ක් වැනි සුළු වේලාවක් හෝ සක්මන් භාවනාව කරලා සිතේ සැහැල්ලු භාවයක් සමගයි අපි පරයන්ක භාවනාවක් ආරම්භ කළ යුතු වෙන්නේ. ඒ නිසා විශේෂයෙන් ඔවැනි අත්දැකීමක් තියෙන කෙනෙක් ඒ භාවනා අරමුණ දැඩිව ග්‍රහණය කිරීම, භාවනා අරමුණේ අපි තදින්ම සිහිය පිහිටුවා ගැනීම සඳහා දරන උත්සාහය අපි ටිකක් අඩු කරලා ඒ සඳහා මධ්‍යස්ත වූ වීරයක් ඇති කරගෙන භාවනාව ආරම්භ කිරීම සිදු කළ යුතු වෙනවා.
එහෙමයි මහන්ස. තුන්වෙනි ප්‍රශ්නය. ගරු මෙහෙණින් වහන්ස, මම ආනාපාන සති භාවනාව කරන විට මගේ ශරීරයේ තද ගතියක් දැනෙන අත් දෙකෙන් පටන්ගෙන මුළු ශරීරය පුරාම පැතිරිනි. වරහන් ඇතුලේ කැඩි කැඩි යන කඩොල් ගලක් පත්තිය වරහන් වහලා. මෙය ධාත ස්වභාවයක්ද? මෙය කීප වරක්ම සිදුවිය. මෙය පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි.
ඒ කියන අත්දැකීම ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන විට ශරීරයේ ඒ තද බවක් දැනිලා ඒ කැඩි කැඩි යන ස්වභාවයක් දැනීම ඒ භාවනාව තුළ ප්‍රකට වෙන ධාතු ගුණයන් ඒ ධාතුන්ගේ ස්වභාවයන් ප්‍රකට වීමක් එතන සිද්ධ වෙන්නේ. ඒ නිසා දැඩි තද බවක් අරමුණු වෙන විට ඒ ශරීර කොටස් වල ඒ තද බව තමන්ට ප්‍රකට වෙන අවස්ථාවේදී ඒ තද බව සිතට අරමුණු කරලා ඒ තද බව පඨවි ධාතු කොටසක් වශයෙන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න. ඒ තද ස්වභාවයටපත් වෙන ඒ තද ගතියෙන් යුක්ත ඒ පඨවි ධාතු කොටසද හඳුනාගෙන ඒ පඨවි ධාතු කොටසේද අනිත්‍යතාවය මෙනෙහි කරමින් එහි අනිත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්න.
එහෙමයි මෑණින් වහන්ස. හතරවෙනි ප්‍රශ්නය. ගෞරවනීය මෑණියන් වහන්ස, පස්සම්බයං කාය සංඛාරං අවස්ථාවෙන් පසු එක් එක් ආයතනවල නිරෝධය පෙන්නුම් කරමින් සිත විවිධ වූ සිත් සනසන වේදනා මැදින් බොහෝ වේලාවක් ගලා යයි. එනමුත් රූපස්කන්ධයේ සම්පූර්ණ ගෙවී යාමක් සමග හිස් අවකාශයට විවෘත වීමක් ඉතා කලාතුරකින් පමණක් සිදුවේ. මේ ගතවන කාලය අවම කර ගැනීමට යම් ප්‍රතිපදාවක් වේ නම් දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම නිර්වාණ අවබෝධය වේවා.
ඒ භාවනා අත්දැකීම තුළ ඒ පස්සම්බයං කාය සංකාරං කියන අවස්ථාවේදී කයේ සංසිඳී යාම ඒ කයේ නිරුද්ධ වී යාමත් සමගම කය සිතට නොදෙනී යාමත් සමග හිස් අවකාශයක් වැනි තත්ත්වයකට සිතපත් වෙනවා. ඒක රූප නිරෝධය අත්දකින කෙනෙකුට ලැබෙන ලක්ෂණයක්. ඒක අත්දැකීමක්. තමන්ගේ රූපය සිතට නොදෙනී යාමත් සමගම ඒ කාය සංස්කාරය සංසිඳීමත් සමගම යම්කිසි සුඛ සහගත වේදනාවක් අරමුණු කරමින් ඒ සුඛ සහගත වේදනාවක් අත්දකිමින් තමන්ට ඒ හිස් අවකාශයක රැඳිලා ඉන්න ආකාරය දැක ගන්නට ලැබෙනවා. එවැනි අවස්ථාවක අපි ඒ අත්දැකීම නැති කර ගැනීමට උත්සාහ කළ යුත්තේ අපි රූපය සිතට නොවැටෙහි යාමෙන් පසු ඇතිවන ඒ හිස් බව තුළ සිටිය හැකි කාලය වැඩි කරගත යුතු වෙනවා. ඒ හිස් භාවය තුළ අපිට ඉන්න පුළුවන් කාලය විනාඩි 30ක් 45ක් පැයක් දක්වා රූපය සිතට නොවැටෙහි ගොස් රූපය නිරුද්ධ වී යාමෙන් පසු ඇතිවන ඒ හිස් භාවය තුළ සිටීමට පුළුවන් කාලය විනාඩි 45 පැය දක්වා කාලය වැඩි කරගත යුතු වෙනවා. අපි එසේ කාලය වැඩි කරන්නේ අපි එතන ඒ හැඳෙන්න පුළුවන් කාලය වැඩි වෙනකොට ඒ හිස්භාවය තුල පහළ වෙන නාමස්කන්ධය. ඒ හිස්භාවය තුල තියෙන නාම ධර්මයන් හඳුනාගෙන ඒ නාම ධර්මයන්ගේ ඒ නාමස්කන්ධයන්ගේ අනිත්‍ය අනාත්ම ස්වභාවය අවබෝධ කර ගැනීමට අවශ්‍ය වෙනවා ඒ තැනදී. ඒ නිසා එවැනි අත්දැකීමක් ලැබපු කෙනෙක් ඒ තුල රැඳී සිටිය හැකි කාලය වැඩි කර ගැනීමයි අපි සිදු කළ යුතු වෙන්නේ.
එහෙමයි මෑණියන් වහන්ස. 5 වෙනි ප්‍රශ්නය. පින්වත් ගරු මෑණියන් වහන්ස, 1. ත්‍රිලක්ෂණ භාවනාව වඩන අයුරු පැහැදිලි කර දෙනමින් ඉල්ලමි. 2. සිල් සමාදන් වීමේදී උතුරු සළුවක් ඇඳීමේ හේතුව කුමක්ද? උතුරු සළුවට කටු ආදිය පාවිච්චි නොකරන බවද මම අසා ඇත. ඒ ගැළවෙන වාරයක් පාසා සතියෙන් එය සකස් කර ගැනීම සඳහායයි කියයි. ඔබ වහන්සේට පින් සිදු වේවා.
ත්‍රිලක්ෂණ භාවනාව ප්‍රගුණ කළ යුතු වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කර ගැනීම. ලක්ෂණය කියලා කියන්නේ අපි අනිත්‍යතාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය අවබෝධ කර ගැනීම. මෙන්න මේ අවබෝධයේ ලක්ෂණ පිළිබඳ අවබෝධය නැති කෙනෙකුගේ සිත තුළ නිට්ටයයි කියන හැඟීම, සුඛයි කියන හැඟීම ආත්ම විදිහට ඇතිවන හැඟීම සිතේ ක්‍රියාත්මක වෙනවා. නිට්ට සුඛ ආත්ම වශයෙන් දකින්නයි අපි පුරුදු වෙන්නේ. මේ සංස්කාර ලෝකය පිළිබඳව නිත්‍ය සුඛ ආත්ම වශයෙන් අපේ සිත තුළ තිබෙන මේ වැරදි දෘෂ්ටිය, මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය අයින් කර ගැනීමට අපි වැඩිය යුතු භාවනාවක් තමයි ත්‍රිලක්ෂණ භාවනාව. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයන් අවබෝධ කර ගැනීම. අපි මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මය අවබෝධ කරගත යුතු වෙන්නේ මෙන්න මේ නාම රූප ධර්ම. මේ රූපස්කන්ධය කියන මේ ශරීරය අපි ත්‍රිලක්ෂණයට නගන්නට ඕන. මේ ශරීරය කියලා කියන්නේ අනිත්‍ය දෙයක්, නිරන්තරයෙන් වෙනස් වෙලා යන දෙයක්. මේ ශරීරය කියලා කියන්නේ දුක් ලබා දෙන දෙයක්. ඒ වගේම මේ ශරීරය කියලා කියන්නේ මම නොවන, මගේ නොවන, ආත්මයක් නොවන අනාත්ම දෙයක් කියලා අපි කය පිළිබඳ අවබෝධ කරගත යුතු වෙනවා. ඒ අවබෝධය ඇති කරගන්න පුළුවන් වෙන්නේ කය පිළිබඳ නිරන්තරයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තුළින් මෙන්න මේ කයෙහි තිබෙන ත්‍රිලක්ෂණ ධර්මතාවය දකින්න පුළුවන්. ඒ වගේම අපි සිත, මේ සිත කියලා ගත්තට පස්සේ අපේ සිත තුළ ඇතිවන වේදනා, සිතේ තියෙන සංඥා, සිතේ තියෙන සංස්කාර, සිත තුළ තියෙන විඥාන කියන මෙන්න මේ නාම ධර්ම, මේ නාමස්කන්ධයන් තුලත් අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය අපි අවබෝධ කරගත යුතු වෙනවා. මේ ත්‍රිලක්ෂණ භාවනාවක් කියලා කියන්නේ කයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැකීමත්, සිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කර ගැනීම ත්‍රිලක්ෂණ භාවනාවක් වෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් විමසලා තිබුණා, ඒ උතුරු සළුවක් පැනදවීම කරලා යුතුද කියන අදහසක්. විශේෂයෙන් උතුරු සළුවක් පැලඳීම අපි එය කළ යුතුයි. මොකද අපි උතුරු සළුවක් පැලඳීම තුළ අපේ සංවර භාවයක් ඇති වෙනවා. සිතේ යම් සංවර භාවයක් ඇති කර ගැනීමට එය උපකාරී වෙනවා. නමුත් මේ උතුරු සළුව පැලඳගත්තේ නැහැ කියලා තමන්ට ගුණධර්ම දියුණු කරගන්න බැරිකමකුත් නැහැ. එනිසා අපි එක චාරිත්‍රයක් විදිහට සහ කයෙහි සංවර භාවය, සිතේ සංවර භාවය ඇති කර ගැනීමටයි අපි උතුරු සළුවක් පාවිච්චි කරන්නේ.
එහෙමයි මෑණියන් වහන්ස. 6 වෙනි ප්‍රශ්නය. ගරුතර මෑණියන් වහන්ස, මජ්ක්‍ධිම නිකායේ අංක 9 දරන සම්මාදිට්ඨි සූත්‍රයේ සෝවාන් වීමට උපයෝගී කරගත හැකි ආකාර 14ක් ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කර ඇති බව කියවා ඇත. මතකයේ හැටියට ඉන් පළමු ආකාරය වන්නේ අකුසල 10, අකුසල මූලය 3, කුසලය 10, කුසල මූලය 3. ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීමයි. මේ කොටස් 26 සම්මස්සන ඥානයට ඇතුළත් කිරීමෙන්ම සෝතාපට්ටි ඵලයට පැමිණිය හැකිද? එසේනම් උදාහරණයක් වශයෙන් දසවන කුසලය වන දිට්ඨිය ඍජු කර ගැනීම සහ එයට අදාළ කුසල මූලය සම්මස්සන ඥානයට බඳුන් කළ යුතු ආකාරය අප වෙත අනුකම්පාවෙන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී ව දීර්ඝ ආයුෂ ලැබේවා. මේ භවයේම නිවන් සුවත් වේවා. මෙත් සිටි.
ඔව්, අපි ඒ සම්මාදිට්ඨි සූත්‍රයේ අන්තර්ගත වෙන සෑම කරුණක් තුලම විස්තර කෙරෙන්නේ මේ සම්මාදිට්ඨිය ඍජු භාවයට පත් කරගන්න ආකාරය පිළිබඳව. අපි කොහොමද සම්මා දිට්ඨිය ඍජු භාවයට පත් කරගෙන ඒ යථා භූත ඥාන දර්ශනීය තුලින් ඒ නාම රූප නිරෝධයන් අත්දකින් ආකාරය පිළිබඳවයි ඒ සම්මා දිට්ඨි සූත්‍රයේ සෑම කරුණක් තුලම විස්තර කරලා තිබෙන්නේ. එහි පළවෙනි කොටස විදිහට කුසලයක් කුසල මූලයක් අකුසලයක් අකුසල මූලයක් යම් කිසි කෙනෙක් නුවණින් අවබෝධ කරනවා නම් අන්නේ පුද්ගලයාගේ සම්මා දිට්ඨිය ඍජු භාවයට පත් වෙනවා කියලා ඒ සූත්‍ර දේශනාවේදී සඳහන් වෙනවා. මෙන්න මේ කුසලයක් කුසල මූලයක් එවැගේම අකුසලයක් අකුසල මූලයක් දැකීම කියලා කියන්නේ අපි ලෝභය මේ ద్వේෂය මෝහය මෙන්න මේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් සහ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් තේරුම් ගත යුතු වෙනවා. අකුසල සිතක් ඇතිවන විට ඒ අකුසල සිතට මූලය කුමක්ද? ඒ වගේම අපිට කුසල සිතක් ඇතිවන විට ඒ කුසල සිතට ඇතිවන මූලය කුසල මූලය කුමක්ද කියන එක අපි මුලින්ම වෙන්වෙන්ව අවබෝධ කරගත යුතු වෙනවා. කුසල සිතක කුසල සංස්කාරයක් ඇතිවීමේ හේතුව අලෝභය, අද්වේෂය, අමෝහය. ඒ වගේම අකුසල මූල විදිහට විස්තර කෙරෙන්නේ අකුසල සංස්කාර ඇතිවීමේ හේතුව ලෝභ සහගත සිත, ద్వේෂ සහගත සිත, මෙන්න මේ මෝහ සහගත සිත. එතකොට අපි අකුසලය, අකුසල මූලයත්, කුසලයත්, කුසල මූලයත් කියන එක මුලින්ම වෙන් කරලා හඳුනාගත යුතු වෙනවා. මෙන්න මේ විදිහට මූලය, මුල් හේතුව, මෙන්න මේ කුසලයකට හේතුවන හේතුව මූලය දකින විටත් අකුසලයකට මූලය වන හේතුව දකින විට එතන අපිට හේතුඵල ධර්මතාවය දකින්න පුළුවන් අවස්ථාවක්. අපි යම්කිසි කුසලයක් කරනවා. අපි හිතමු අපි භාවනා කරනවා. භාවනාව කියලා කියන්නේ කුසලයක්. මෙන්න මේ භාවනාමය කුසලය කරන්න නම් අපේ සිතේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන මේ කුසල් සිතුවිලි මූලික වෙන්න ඕන. තමන්ට භාවනා කරන්න ඒ කුසල් සිතක් ඇති වෙන්න නම් තමන්ගේ හිතේ නෙක්ඛම්ම සිතුවිලි තිබෙන්න ඕන. ලෝභයෙන් ඈත් වෙලා නෛෂ්කර්මයට බර වුණු අතහැරීමේට සිතේ කැමැත්තක් තියෙන මේ කාමයන්ගෙන් නිදහස් වීමේ කැමැත්තක් ඇති වෙන්නට ඕන. අන්න එවෙන කෙනෙකුගේ සිතේ අලෝභය මූලික වෙනවා. ඒ වගේම අද්වේෂය කියලා කියන්නේ මෛත්‍රිය. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ මෛත්‍රී සහගත සිත, තරහා නැති සිතක්. එතකොට අපි භාවනා කුසලය දියුණු කරනකොට අපි හැම කෙනෙක්ම දන්නවා ද්වේෂ සහගත සිතක ඉඳගෙන අපිට ඒ භාවනා කුසලයේ දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මෙන්න මේ ද්වේෂයෙන් අයින් වෙලා තරහ සිත නැති වෙලාවක තරහ සිත දුරු කිරීම තුලිනුයි ව්‍යාපාද නීවරණය ප්‍රහාණය කිරීම තුලිනුයි භාවනා කුසලය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ මෝහය ක්‍රියාත්මක වෙනවා. මේ මෝහයට ප්‍රතිවිරුද්ධ කුසලය අමෝහය. තමන් අපි භාවනා කරන්න ගන්නේ මේ මමත්වය දුරු කර ගැනීමට. මෙතන මේ මම කියලා සත්වයේ පුද්ගලයේ ඉන්නවා කියන වැරදි ආත්ම දෘෂ්ටිය දුරු කරලා ඒ අනාත්ම සංඥාව අවබෝධ කර ගැනීමටයි අපි අමෝහය දියුණු කරන්නේ. එතකොට මේ භාවනා කුසලය භාවනාව කියන කුසලයට මූලය උනේ අලෝභය අද්වේෂය අමෝහය. මෙන්න මේ අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයේ විපාකය තමයි ප්‍රතිඵලය තමයි භාවනාව කියලා කියන්නේ. එතකොට අපි හේතු ටික දකිනවා මේ කුසලය ඇති මේ කුසල කර්මය මේ කුසල විපාකය ලැබෙන්නට හේතු මොනවාද. ඒ වගේම අපි යම් අකුසලයක් කරන විටත් මෙන්න මේ ලෝභය ද්වේෂය මෝහය මූලික කරගෙනයි ඕනෑම අකුසලයක් අපි කරන්නේ. අකුසල මූලයක් හේතු වෙනවාමයි. ඒ නිසා අපි යම් කිසි අකුසලයක් කරාට පසු යම් අකුසල් සිතක් ඇති වුණාට පසු එහි මූලය සොයන්නට ඕන. මෙන්න මේ මූලය සොයනකොට ඒ අකුසලය සිදු කිරීමට හේතුව මූලය සොයා ගැනීම තුලින් මෙන්න මේ හේතුව දකිනවා එහි ප්‍රතිඵලය දකිනවා. යම් කිසි කෙනෙක් මේ කුසලයක් කුසල මූලයක් අකුසලයක් අකුසල මූලයක් දකින විට හේතු ප්‍රත්‍ය වශයෙන් විශේෂයෙන්ම හේතුඵල ධර්මතාවයක් විදිහට දකින විට ඒ හේතුව දැකලා ඒ හේතුව නැති වී යන විට මෙන්න මේ ඵලය නිරුද්ධ වී යන බව අවබෝධ කරගන්න පුළුවන්. අපිට කුසල සිතක් ඇති වෙලා තියෙන විට කුසල සිත ඇති වෙච්ච හේතු දකිනවා ප්‍රතිඵලයේ විදිහට ඒ කුසලය දකිනවා. මේ කුසලය ඇති වෙච්ච හේතු නැති වී යන විට කුසල විපාකයක් නිරුද්ධ වී නැති වී යනවා. ඒ වගේම අකුසලයක් ඇති වෙලා තියෙන අවස්ථාවක ඒ අකුසලය ඇතිවීමේ හේතු දකිනවා. ඒ වගේ මේ අකුසලය ඇති වෙන්න මූලික හේතු නිසා අකුසලයේ තියෙන ප්‍රතිඵලය දකිනවා. මෙන්න මේ අකුසලය ඇතිවීමට හේතු ටික නිරුද්ධ වෙලා නැති වෙලා යන විට අකුසල් සහගත සිතක් නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට හේතුඵල ධර්මතාවය දකින කෙනෙකුට මෙන්න මේ හේතුඵල දැකීම තුළින් තමන්ගේ සම්මා දිට්ඨිය කුසලය කුසල මූලය අකුසල අකුසල මූලය පිළිබඳ සම්මා දිට්ඨිය ඍජු භාවයට පත් කරගන්නට පුළුවන්. ඒ සම්මා දිට්ඨිය ඍජු වෙනකොට මේ කුසල් කරන මම කියලා කෙනෙක් නැති බව අකුසල් කරන මම කියලා කෙනෙක් නැති බව මේ කුසලයක් කුසල විපාක කුසල කර්මයක් කර්මයට විපාකත් අකුසල කර්මත් අකුසල කර්මවලට විපාක ටිකකුත් පමණයි. මෙන්න මේ හේතු ටික නැති වෙනකොට ඵලය නිරුද්ධ වෙන ආකාරය යම් කිසි කෙනෙක් දකින විට මම කුසල් කරනවා මම අකුසල් කරනවා කියලා මෝහයෙන් කුසලයවත් අකුසලයවත් උපාදානය කරන්නේ නැහැ. ඒ සම්මා දිට්ඨිය ඍජු භාවයට පත් වෙනකොට ඒ කුසල කුසල මූල අකුසල අකුසල මූල කියන මේ ඒ තුල තියෙන සක්කාය දිට්ඨිය දුරු වෙන ආකාරයට තමන්ගේ සම්මා දිට්ඨිය ඍජු භාවයට පත් කරගන්නට පුළුවන්.
එන්නේ නින්හංස හත්වෙනි ප්‍රශ්නය ගෞරවණීය පින්වත් මෑණියන් වහන්සේ ඔබ වහන්සේගේ උදේ භාවනා කමටහන් දේශනාවේදී විස්තර කළ විදර්ශනා ඥාන පිළිබඳ වසා සිටින විට මට හැඟී ගියේ එවැනි ඥාන අවබෝධයන් අපගත කරන කාර්ය බහුල ජීවිතයේදී කෙසේ නම් ලබා ගත හැකි වේවිද කියලා සසරේ බිය තදින්ම දැනුනි. වරහන් ඇතුලේ බොහෝ විට දවසකට පැයක්වත් භාවනාවට වෙන් කර ගැනීමට අපහසුයි. වරහන් වහලා ගිහිව සිට මාර්ග අවබෝධයන් ලබා ගැනීමට පහසු නැහැ නේද මෑණියනි? තෙරුවන් සරණයි.
එම ප්‍රශ්නයේදී විමසලා තියෙන ගිහි ජීවිත ගත කරන අතරතුර මේ ගැඹුරු විදර්ශනා ඥාන උපදවාගෙන මාර්ගඵල අවබෝධ කරන එක අපහසුයිද කියලා විමසලා තියෙන්නේ. ඒකට උත්තරය ඇත්තට මේක අපහසුයි තමයි. නමුත් ගිහි ජීවිතය තුළ ඉඳගෙන මොනතරම් කම්කටොළු කරදර බාධක ආවත් මේ නිවන් අවබෝධ කරගැනීමේ අදිෂ්ඨානය තියෙන කෙනෙකුට, ඒ සඳහා කැපකිරීමක් තියෙන කෙනෙකුට මොනතරම් බාධක ආවත්, මොනතරම් කාර්යබහුල ජීවිත ගත කළත් තමන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඕන කියන දැඩි ඡන්දය, කැමැත්ත, ඒ 'ඉර්ධිපාද ධර්මයන් සිත තුළ තියෙනවා නම් ඒ සඳහා අපිට කාලයක් වෙන් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද භාවනා කිරීම කියලා අපි භාවනාවට පැය 10ක් 15ක් වෙන් කළ යුතුයි කියලම නැහැ. අපිට විදර්ශනාව වැනි භාවනාවක් Taman රැකියාවන් කරන අවස්ථාවක, gedara dore කටයුතු කරන අවස්ථාවක, ඕනෑම අවස්ථාවක අපිට විදර්ශනා කියන භාවනාවක් ප්‍රගුණ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි එවැනි අවස්ථාවකදී අපි දක්ෂ වෙන්නට ඕන, අපි වීරිය ඇති කරගන්නට ඕන, සංසාර දුකෙන් එතර වීමේ කැමැත්ත වැඩි වශයෙන් ඇති කරගෙන සසර බය වැඩිපුර දකින කෙනෙකුට දුක්ඛ සත්‍ය පිළිබඳ ඥාතා භූත ඥානයක් තියෙන කෙනෙක් ගිහි ජීවිතයේ සිටියත් තමන් ඒ සඳහා ධර්ම අවබෝධය කිරීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කරගන්නවා. නමුත් ගිහි ජීවිතයයි පැවිදි ජීවිතයයි ගත්තට පස්සේ පැවිදි ජීවිතයේ ඉන්න කෙනෙකුට ගිහි අයට වඩා පහසුවක් තියෙනවා නිවන් මඟ ගමන් කරලා නිවන් අවබෝධ කර ගැනීමට.
එමෙමෙන්හන්ස 8 වෙනි ප්‍රශ්නය, අවසාන ප්‍රශ්නය 31/12/2020. අතිපූජනීය ගෞරවනීය මෑණියන් වහන්ස, නමෝ බුද්ධාය. හිතෙහි හටගන්නා වූ සියලුම ධර්මතා ශරීරේහි සංවේදනා හා සම්බන්ධ වේ. ගාතාව. සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා. English meaning, all me manifesting phenomena are associated with sensations. අපි ගැන අනුකම්පා කර මෙහි නිවැරදි අර්ථය පහදා දෙන්නේ නම් ඔබ වහන්සේට ගොඩක් පිං. ඔබ වහන්සේට වහවහ පහසුවෙන්ම මේ ආත්ම භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කුසලය හේතු වාසනාව වේවා. මෙත් විත් මෙත්තා.
එම ප්‍රශ්නයේදී ශරීරයේ ආශ්‍රය කරගෙන ඇතිවන සංවේදනා, ඒ සංවේදනාවන් ඇතිවීම නිසා අනිපුත් සියලු සංස්කාරයන්ගේ ගලා යාම සිද්ධ වෙනවා. එය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා, චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති වශයෙන්. මෙන්න මේ කියන ඒ පාලි පාඨය තුල විස්තර කෙරෙන්නේ විශේෂයෙන්ම අපිට මේ ඇසට යම් කිසි රූපයක් මුණ ගැසුනට පස්සේ චක්කු විඥාණය ඇති වෙනවා. ඇසයි රූපයයි චක්කු විඥාණය. චක්කු විඥාණය කියලා කියන්නේ රූපය දැනගන්නා සිත. මේ ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණයයි කියන තුන් දෙනාගේ එකතුව එකට ස්පර්ශ වීම නිසා පස්ස පච්චයා වේදනා මෙන්න මේ සංවේදනාවන් ඇති වෙනවා. මේකට ස්පර්ශ විය ඇසත් රූපයත් චක්කු විඤ්ඤාණයත් ඒ තිදෙනාගේ ස්පර්ශය නිසා ඒ පස්ස ප්‍රත්‍යයෙන් ඒ පස්සය ඒ ස්පර්ශයේ හේතු කොටගෙන වේදනාවන් ඇති වෙනවා. මේ ස්පර්ශ ප්‍රත්‍යෙනුයි ස්පර්ශයේ හේතු කොටගෙනයි අපේ සිතේ දුක් වේදනාවක් ඇති වුණත් ඒ වගේම සැප වේදනාවක් ඇති වුණත් අදුක්කම සුඛ වේදනාවක් ඇති වුණත් ඒ කවර වේදනාවක් වුණත් ඇති වෙන්න හේතුව ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශයේ හේතු කොටගෙන වේදනාව ඇති වෙනවා. ඒ ඇතිවන වේදනාවට උපාදානය වීම නිසා ඒ වේදනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපි අවබෝධ නොකිරීම නිසා අපි නැවත නැවත සංඥා පහළ කිරීමක් සිද්ධ වෙනවා. ඒ වේදනාවට උපාදානය වෙලා සංඥා පහළ කරගන්නවා. මෙන්න මේ විදිහට පහළ වෙන සංඥාවලට අපේ හිතේ තණ්හාවක් ඇති වෙනවා. පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා. මෙන්න මේ වේදනාවට වේදනාව නිසා පහළ වෙන සංඥාවන් වලට අපේ සිත තුළ තණ්හාවක් ජනිත වෙනවා. තණ්හාවක් ඇති වෙනවා. මෙන්න මේ තණ්හාව නිසා අපි මේ සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, මේ අදුක්කම සුඛ වේදනාව කියන මෙන්න මේ වේදනාවන් අපි තණ්හාවෙන් උපාදානය කරනවා. උපාදානය කරන්නේ මම, මගේ කියන ආත්ම දෘෂ්ටියෙන්. අපිට සැප වේදනාවන් මේ ශරීරයට දැනෙනකොට අපි මේ සැප වේදනාව තණ්හාවෙන් අපි මානයෙන් දික්තියෙන් අපි මම මගේ කියන වැරදි දෘෂ්ටියෙන් ඒ සුඛ වේදනාවට ඒ ආස්වාදයට යට වෙනවා. ඒ සුඛ වේදනාවට ඇලුම් කරනවා. ඒ සුඛ වේදනාව නැවත නැවත විඳීමට සිතේ කැමැත්තක්, ආශාවක්, තණ්හාවක් ඇති වෙනවා. ඒ වගේම තමයි අපිට දුක්ඛ වේදනාවක් ඇති වුණොත්, කායික දුක්ඛ වේදනාවක් ඇති වුණොත් අපි මේ දුක්ඛ වේදනාව කෙරෙහි සිතේ අකමැත්තක්, අසතුටක්, ගැටීමක් ඇති කරගන්නවා. මෙන්න මේ ගැටීම, අමනාපය, තරහව, අකමැත්ත ඇති වෙනකොට ඒ දුක්ඛ වේදනාවත් අපි උපාදානය කරනවා. දැන් අතක, කකුලක, ශරීරයේ කවර තැනක හෝ දුක්ඛ වේදනාවක් හටගත්තොත් අපි නොදැනුවත්වම ඒ දුක්ඛ වේදනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ නොකිරීම නිසා අපි ඒ දුක්ඛ වේදනාවටත් ඇලෙනවා. ඒ දුක්ඛ වේදනාව වෙනස් නොවන දෙයක්, මේක කාලයක් තිස්සේ තියෙන දෙයක්, මේක මේ විදිහටම දැනෙන දෙයක් කියලා ඒ දුක්ඛ වේදනාවත් අපි තණ්හාවෙන් උපාදානය කරගන්නවා. අපි සැප වේදනාවල් පමණක් නෙවෙයි උපාදානය කරන්නේ. අපි දුක්ඛ වේදනාවනොත් තණ්හාවෙන් උපාදානය කරනවා. එයට හේතුව තමයි ඒ වේදනාවේ යථා ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ නොකරන නිසා. ඒ නිසා මෙන්න මේ විදිහට සැප වේදනා, දුක් වේදනා, මෙදහත් වේදනා කියන මේ සෑම වේදනාවක්ම තණ්හාවෙන් උපාදානය කිරීම නිසා මේ කර්ම භව සකස් කරනවා. විවිධ සංස්කාරවලට උපාදානය වෙනවා. ඒ වගේම මේ කර්ම භව සකස් කිරීම නිසා භව පච්චයා ජාති, මෙන්න මේ කර්ම භව රැස් කිරීම, කර්ම භව උපාදානය කිරීම නිසා නැවත ජාතිය, නැවත උප්පත්තිය ගෙන දෙනවා. ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. මෙන්න මේ කියන ජාතිය නිසා, ඉපදීම නිසා ජරාව, ව්‍යාධිය, මරණ, ශෝක පරිදේව කියන මේ මහා දුක් රැසේ ආරම්භය සිද්ධ වෙනවා. එහෙමනම් අපි එතන අවබෝධ කරගත යුතු වෙන්නේ මෙන්න මේ වේදනාව නිසා වේදනාව උපාදානය කිරීම නිසායි වේදනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්මය අවබෝධ නොකරපු නිසායි අපි මේ සංඥා සංස්කාර උපාදාන රැස් කරන්නේ. එහෙමනම් මේ වේදනාවේ අනිත්‍යයි, අපිට ස්පර්ශපත්තෙන් හටගන්න වේදනාවේ අනිත්‍ය, පස්සපච්චයා වේදනා කියන තැන ඒ වේදනාව හඳුනා ගැනීම සමගම ඒ කවර සුඛ වේදනාවක් වුණත්, කවර දුක්ඛ වේදනාවක් වුණත්, ඒ කවර අදුක්කම සුඛ මැදහත් වේදනාවක් වුණත්, ඒ වේදනාවේ විපරිණාමය අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අපිට අවබෝධ කරගන්න පුළුවන් නම්, අන්නේ අවබෝධය තියෙන කෙනෙකුගේ සිත තුළ මෙන්න මේ කියන වේදනාව නිසා හටගන්න තණ්හාව, තණ්හාව නිසා හටගන්න උපාදාන, උපාදානේ නිසා කර්ම භව රැස් කරන එක නතර කරන්නට පුළුවන්කම තිබෙනවා වේදනාවේ යථා ස්වභාවය දැකීම තුළින්.
ලිඛිත ප්‍රශ්න අවසන්යි මහන්ස. දැන් ඊමේල් මාර්ගයෙන් ලැබුණු ප්‍රශ්න අසීමිත සුමේද මහත්මයාට මයික් එක දෙන්නට අවසරයි.
අවසරයි ගෞරවනීය මෑණියන් වහන්ස, අද ඊමේල් මගින් අපිට ප්‍රශ්න ලැබිලා නැහැ. Zoom chat area එකේ ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කළා තිබුණා. මම පළවෙනි ප්‍රශ්නේ කියවන්නම්. පින්වත් මෙහෙණින් වහන්ස, විදර්ශනා භාවනාව මූලිකව කරන විදිය කියලා දෙන්න. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
විදර්ශනා භාවනාව අපි මූලිකව කරන විදිය, විදර්ශනාවේ ආධුනිකයෙකුට අපි මුලින්ම පටන් ගන්න වඩාත්ම සුදුසු සරලම විදර්ශනා භාවනා ක්‍රමය තමයි නාම රූප ධර්මයන් පිළිබඳව ඇති කරගන්න අවබෝධය. මොකද හරිම පහසුවෙන් කෙනෙකුට වටහා ගන්න පුළුවන් මෙන්න මේ නාමයත් රූපයත්, විශේෂයෙන්ම මේ සිත කය කියලා ඕනෑම කෙනෙකුට මේ සිතත් කයත් වෙන් කරගන්න පුළුවන්. අපි දන්නවා අපිට සම්මුති වශයෙන් මේ කයක් තිබෙනවා, ඒ වගේම සිතක් තිබෙනවා. මෙන්න මේ කය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වෙච්ච රූප කොටසක්. සිත කියලා කියන්නේ නාම ධර්ම ටිකක්. සිත කියන්නේ වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ නාම ධර්මයන්ගේ එකතුවකට තමයි අපි සිත කියලා කියන්නේ. එතකොට මේ සිතයි කයයි දෙකක් කියන එක අපි මුලින්ම වෙන් කරලා හඳුනා ගන්නට ඕන. එහෙම නැත්නම් අපි හිතනවා මෙතන සත්වයේ පුද්ගලයේ මම කියලා කෙනෙක් ඉන්නවා කියන හැඟීම තමයි කෙනෙකුට සක්කාය දිට්ඨිය තුළ ඇති වෙන්නේ. මේ විදර්ශනාවේ ආරම්භක අවස්ථාවේදී අපි මේ සිතයි කයයි කියලා කියන්නේ දෙකක් කියන එක මූලික වශයෙන් අපි වෙන් කර ගන්නට ඕන. මෙතන එකක් නෙවෙයි, සිත කියලා කියන්නේ වෙනම දෙයක්, කය කියලා කියන්නේ වෙනම දෙයක්. මෙන්න මේ සිතයි කයයි දෙක වෙන් කරගෙන නාම රූප පරිච්ඡේදය, නාම රූප ධර්ම වෙන් කරලා හඳුනා ගැනීම තමයි විදර්ශනා භාවනාවක ආරම්භක අවස්ථාවේ සිටින කෙනෙකුට ප්‍රගුණ කිරීමට වඩා සරල පහසු භාවනා ක්‍රමය නාම රූප පිළිබඳ භාවනාව.
එමයි මෑණියන් මහන්ස. දෙවෙනියට අසා තිබුණු ප්‍රශ්නේ මට තාක්ෂණික ප්‍රශ්නයක් නිසා එක ගන්න බැරි වෙනවා. මම ප්‍රශ්නේ මූලික හරය මට කියන්න පුළුවන්. ප්‍රශ්නේ අහලා තිබුණේ මෛත්‍රී භාවනාව විදර්ශනාවකට හරවන්නේ කොහොමද කියන එක.
මෛත්‍රී භාවනාව විදර්ශනාවට නගන ආකාරය අපි ඊයේ දිනේ සාකච්ඡාවෙත් පැහැදිලි කරලා දුන්නා. ඊට පෙර දවසකත් මෛත්‍රය විදර්ශනාවට නගන ආකාරය පිළිබඳව අපි කරුණු පැහැදිලි කරා. අද කෙටියෙන් නැවත මතක් කිරීමක් කළොත්, අපි මෛත්‍රී භාවනාව සමත භාවනාවක් විදිහට මෛත්‍රිය මුළු විශ්වයේම සත්වයන් අරමුණු කරලා මුළු විශ්වයටම මෙත්සිත පතුරවලා ඒ මෛත්‍රී භාවනාව තුළින් චිත්ත සමාධියක් ඇතිකර ගැනීමෙන් අනතුරුව ඒ සමාධිමත් සිත තුළ ඉඳගෙන අපිට විදර්ශනාවට විදර්ශනා මානසිකාරයට එන්නට පුළුවන්. මෙතන මෛත්‍රී කරපු මම කියලා කෙනෙක් ඉන්නවද? රූපස්කන්ධයේ දෙසට සිට යොමු කරලා බලන විට මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ටිකක් පමණයි. මේ මෛත්‍රියට බඳුන් වෙච්ච බාහිර සත්ව කොටසක් සිටිනවද? සියලු සත්වයන් කියලා අපි මේ බාහිර ලෝකයේ සත්වයන් අරමුණු කරනවා. නමුත් මේ බාහිර ලෝකයේ සත්වයන් කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු ටිකක විපරිණාමයක් පමණයි. එහෙමනම් අපි මේ මෛත්‍රිය තුලින් සමාධියක් ඇති කරගෙන ඒ සමාධිමත් සිත තුල ඉඳගෙන මේ මෛත්‍රිය ප්‍රගුණ කරපු මම කියලා කෙනෙක් සිටිනවද? ඒ වගේම මෛත්‍රියට බඳුන් වෙච්ච බාහිර සත්ව කොට්ටාශයක් කියලා සිසත් බාහිර සත්වයෝ කියලා සත්වයෝ සිටිනවාද කියලා නුවණින් විමස විමසා බලන විට අධ්‍යාත්මික ලෝකයේ තුලත් බාහිර ලෝකයේ තුලත් සෑම ක්ෂණයක් ක්ෂණයක් පාසාම විපරිණාමයට පත්වෙන සතර මහා ධාතු ටිකක අනිත්‍ය ස්වභාවයක් පමණයි කියලා අපිට විදසුන් ඇසින් දකින්නට පුළුවන්.
එහෙමයි මෑණියන් වහන්සේ. සූම් අතැසවීම් දෙකක් කරලා තියෙනවා. උපුල් අන්මියුට් කරලා ප්‍රශ්නය.
පින්වත් ගරු මෙහෙණින් වහන්සේ, සංවිධායක පින්වතුනි, Zoom මගින් ලබා දුන් ඉඩකඩට පින් අනුමෝදනාවෙන් යුක්තව කෘතඥතාවය පළ කරනවා. එහිදී දෙලොවටම ප්‍රයෝජනවත් කරුණු කාරණා ගරු මෙහෙණින් වහන්සේ තදින්ම හිතට කාවැද්දුවා. එතුලින් හිතට දැනෙන යෝජනාවක් බහුතරයේ යහපත පිණිස ගරු මෙහෙණින් වහන්සේටත් සංවිධායක පින්වතුන්ටත් ඉදිරිපත් කිරීමට මාහට අවසර. ගරු මෙහෙණින් වහන්සේලා හා මේ ස්වාමින් වහන්සේලා හා මෙහෙණින් වහන්සේලා 2000කට වැඩි පිරිසක් ඇසුරු කර ඇති මා තේරිකා මෙහෙණින් වහන්සේගේද භාවනා වැඩසටහන් වලට මින් පෙර සහභාගී වී තිබෙනවා. ඇයගේ එම හිතට කාවැද්දීමේ දක්ෂතාවය මාහට දැනෙන්නේ සංසාරගත දෙයක් හැටියටයි. එතනින් චුට්ටකට නතර වෙලා මා කැමති තවත් පැත්තකට නැඹුරු වෙන්න, මනා ශික්ෂණයකින් යුත් මේ යෝගී පින්වතුන් මේ ශාලාව තුළ මෙවැනි සැසියන් තුළින් තමන්ගේ දෛනික ජීවන රටා පැවැත්මත් යහපත් කරගෙන ඇතැයි මාහට දැඩිසේ විශ්වාස කරන්න පුළුවන්. ගැටලුව ඔබ අප පමණක් නොව තවත් සිංහල නොතේරෙන නැත්තං මේ සඳහා අවකාශ නැති අබෞද්ධ උදවියද විශාල වශයෙන් අප අතර ඉන්නවා. උදාහරණ හැටියට කියනවා නම් ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන බිල් ක්ලින්ටන් මහතා, ඇපල් සමාගමේ ස්ටීව් ජොබ්ස්, මාර්ක් සකර්බර්ග්, ගොල්ෆ් ක්‍රීඩාවේ ප්‍රබලයෙකුන ටයිගර් වුඩ්, ඉතාලි ජාතික පාපන්දු ක්‍රීඩකයෙක් වෙන රොබර්ටෝ බැගියෝ, මෙවැනි අය බෞද්ධයන් වුණේ සිංහල භාෂාව තුලින් නොවේ. ඒ වගේම ජාත්‍යන්තර පාසල් සහ ගෝලීකරණයට ලක් වෙලා සහ අනෙකුත් හේතු මත අප ශ්‍රී ලංකාවේද සිංහල හැසිරවීමේ දුර්වලතාවය පෙන්නුම් කරන සිංහල බෞද්ධ තරුණ තරුණයන් විශාල වශයෙන් සිටිනවා. දහම් පාසල් තුළද ඉංග්‍රීසි පන්තියෙන් ඉංග්‍රීසියෙන් පන්ති පැවැත්වෙන්න එක හේතුවක්. තවත් පුංචි දෙයක් මට සඳහන් කළම යෝජනා ඉදිරිපත් කරන්නම් පින්වතුනි. ලෝකේ භාෂාවන් 10,000ක් තිබුණා. අද තියෙන්නේ 6,909යි. 3,091ක්ම මළ භාෂාවන් වෙලා. අකමැත්තෙන් වුණත් ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. විශාරදීන් විශේෂඥයින් ප්‍රකාශ කර තියෙනවා මීළඟට මළ භාෂාවන් දෙකක්. එකක් තමයි අප්‍රිකානු භාෂාවක්, අනෙක තමයි පින්වත් මෙහෙණින් වහන්සේ දේශනා කරන සිංහල බස. සේනම් බිලියන 7ක් වන ලෝක ජනගහනේ බිලියන 2ක් අද හසුරවන්නේ ඉංග්‍රීසිය. ඒ වගේම බිලියන 1ක් අද ඉංග්‍රීසි ඉගෙන ගනිමින් සිටිනවා. නුදුරු අනාගතයේ ලෝක ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක් හසුරවන්නේ ඉංග්‍රීසිය. මෙතෙන්දී ඉංග්‍රීසියෙන් ප්‍රශ්නයකුත් මම දැක්කා. ගරු තේරිකා මෙහෙණින් වහන්සේ, ඔබ වහන්සේට ඉංග්‍රීසි හැසිරීමේ හොඳ හැකියාවක් ඇති බව මා දන්නවා. හැබැයි මෙම ශාස්ත්‍රය තුළ විෂයබද්ධ පරිණතභාවය අවශ්‍ය නම් මා කැමති අපේ පින්වත් සංවිධායක මහත්වරුන්ට නෝනවරුන්ට ඉදිරි වැඩමුළුවලදී, එසේත් නැත්නම් මෙම වැඩමුළුවේම ඉදිරි දින දෙක තුලදී දවසට එක පැයක හෝ දෙකක වැඩසටහනක් බැගින් එම පරිණතභාවය ලබා ගැනීමට සකස් කළොත් සම්පත් ඇති අපට පුළුවන් ඇයට එය යෝජනා කරන්න. නුදුරු අනාගතයේදීම මෙවැනි තරුණ සිල්වත් විශේෂ මුහුකුරාගේ දක්ෂ මෙහෙණින් වහන්සේ නමක් දශක ගණනාවකට ඉහත සඳහන් කළ අය වෙනුවෙන් කරන විශාල ආයෝජනයක් වෙයි කියලා මා හිතනවා. ඒ නිසා මෙය අපටද ගරු මෙහෙණින් වහන්සේටද නිවන ළඟා කර ගැනීමට මහඟු උදව්වක් පින්කමක් වෙයි. දානං සබ්බත්ත සාධකං සියල්ල ලැබෙන්නේ දුන් කෙනාටයි. සෑම ආගමකම මෙය ලියවිලා තියෙනවා. බයිබලයේ කියනවා ත්‍යාග පිරිනමන්නෝ, ත්‍යාග ලබන්නන්ට වඩා ආශිර්වාද ලබන්නෝ කියලා. මා දිගු කාලයක් ගත්තට සමා වෙන්න ගරු පින්වත් තේරිකා මෙහෙණින් වහන්සේ, ඔබ තුල තියෙන, ඔබ වහන්සේ තුල තිබෙන ඉංග්‍රීසි දැනුම අපේ සංවිධායක මහත්වරුත් සමග සාකච්ඡා කර පැයක් හෝ දෙකක් ඒ පරිණතභාවය ලබාගෙන නුදුරු අනාගතේම විශාල පිරිසකට ඉංග්‍රීසියෙන්ද මේ වැඩමුළු කිරීමෙන් බිලියන ගණනක් ලෝක ජනගහනය ඉංග්‍රීසියට පරිවර්තන අවධියක සිංහල මළ භාෂාවක් හැටියට නුදුරු අනාගතයේදී එන බව අපට විශේෂඥයන් පළ කළ තියෙන අවස්ථාවේදී මා හිතනවා මෙය විශාල පින්කමක් වෙයි කියලා. මට මේ දුන්නු ඉඩකඩට ගරු මෙහෙණින් වහන්සේටත් සංවිධායක පින්වතුන්ට පින් අනුමෝදන් කරමින් තෙරුවන් සරණයි.
සංවිධායක මණ්ඩලය පැත්තෙන් ඉතාමත් කාලෝචිත යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව උපුල් මහත්මයාට අපි පින් අනුමෝදන් කරනවා. මේ සම්බන්ධයෙන් යම් කිසි පියවරක් දැනටමත් අරන් තියෙන බව තමයි මම දන්නේ. ඒ ගැන අපි හෙට මෙහෙණින් වහන්සේ සමග තියෙනවා සාකච්ඡාවක්. ඒ සාකච්ඡාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම
පින්.
මීළඟට මම කැමති අවස්ථාව දෙන්න ගයාශි අතේ සේවීමක් කරලා.
ගෞරවනීය මෙහෙණින් වහන්ස, මම අවුරුදු 8ක කාලයක ඉඳලා භාවනා කරනවා. මුලින්ම පූර්වකෘත්‍ය කරලා ඊට පස්සේ බුද්ධානුස්සතිය, මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව, මරණානුස්සති, ත්‍රිලක්ෂණ භාවනාව කරලා ආනාපානසතිය කරනවා. දැනට මේ භාවනා කටයුතු කරනකොට මගේ සිත ආශ්වාස ප්‍රාශ්වාස නොදෙනන අවස්ථාව දක්වා එනවා. මට දැනට කරන්න මගේ සසර බය ගැන ගොඩක් බ්ලොක් තදින් දැනෙනවා. මට මරණයට පෙර මාර්ගඵලයක් අවබෝධ කර ගැනීමේ අදිෂ්ඨානයක් තියෙනවා. මෙනින් වහන්ස මට කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටයි.
ඔබතුමිය බොහොම උතුම් අරමුණක් සිතේ තියෙනවා. විශේෂයෙන් මේ සසර බය දන්න කෙනෙක්, සසර බිය දකින කෙනෙක් මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතය අපට යවන්නේ නැහැ. ඒ සසර බය දන්න කෙනා මේ නිර්මල ශ්‍රී සද්ධර්මය ජීවමානව පවතින කාලයේදී මේ ජීවිතය තුළම ඒ මාර්ගඵල ධර්මයන් අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීමට උත්සාහ කරනවා. ඒ නිසා ඔබතුමියගේ අරමුණ තියෙන නිසා, සිතේ අදිෂ්ඨානය හොඳින් තිබෙන නිසා තමන් කරගෙන යන ඒ භාවනා කර්මස්ථාන ටික, විශේෂයෙන් භාවනා කරගෙන යන විට තමන්ට ලැබෙන ඒ භාවනා අත්දැකීම් පාදක කරගෙන එම ලැබෙන අත්දැකීම් වලින් ඉදිරියට යා යුතු ආකාරය දැන ගැනීමට භාවනා පිළිබඳ අත්දැකීම් තිබෙන ගුරුවරයෙකුගේ ඇසුර අවශ්‍ය වෙනවා. ඒ නිසා විශේෂයෙන් ඔබතුමිය එවැනි ගුරුවරයෙක් සොයාගෙන භාවනාව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය උපදෙස් පියවරෙන් පියවර ලබාගෙන තමන් ඒ භාවනාව ප්‍රගුණ කරනවා නම්, විශේෂයෙන් තමන් ඒ බලාපොරොත්තු වෙන අරමුණට ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා මොකද අපිට විශේෂයෙන් සම්පූර්ණ මාර්ගය මෙන්න මේකයි කියලා මෙවැනි අවස්ථාවක පැහැදිලි කරන්නට බැහැ. ඒ නිසා ඔබතුමියට දෙන උපදේශය භාවනා පිළිබඳ අත්දැකීම් තිබෙන, නිවන් මඟ ගමන් කරන ඒ ගුරුවරයෙක් තෝරාගෙන එනිසි පරිදි භාවනා කමටහන් ලබාගෙන තමන්ගේ මාර්ගය ප්‍රගුණ කරන්න දැනට ඒ තමන් සිදු කරගෙන යන භාවනා ක්‍රම ටික තව දුරටත් ප්‍රගුණ කිරීම සිද්ධ කරන්න.
එමයි මෑණියන් වහන්ස, දැන් ශාලාවේ සිටින අයට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව දෙන්න පුළුවන්. අතෝස්වාය පිළිබඳව දැන්වීමක් කරන ලෙස කවුරුත් අතෝසන පවක් පේන්නේ නැහැ. මෑණින් වහන්ස මට ප්‍රශ්නයක් අහන්න අවසරයි. ඉස්සෙල්ලා ප්‍රශ්නකට උත්තරයක් විදියට අර පස්සම්බයං කාය සංඛාරං අවස්ථාවේදී රූප ස්කන්ධය සම්පූර්ණයෙන්ම නොදැනී ගිහිලා ඉස් අවකාශයකට ගියාට පස්සේ ඒකේ පුළුවන් තරම් වෙලාවක් ගත කරන්න උත්සාහ කරන්න කියන එක කියුණා. සමහර වෙලාවට දැන් ඒ රූපය කියලා අපි අරමුණු කරන ආස්වාස ප්‍රස්වාසයේ හෝ සක්මනේ දී පොළවේ පය ගැටීමේ ස්පර්ශය කියන ඒ මූලික අරමුණ නොදැනී ගියොත් ඒ අවස්ථාව එතකොට පස්සම්බයං කාය සංඛාරං විදිහට ගැනෙන්නේ නැද්ද? මුළු කායම නොදැනී යන්න ඕනේද ඒ අවස්ථාවටපත් වෙන්න කියලා දැනගන්න කැමතියි.
පස්සම් භයං කාය සංඛාරං කියන අවස්ථාවට එන විට මුළු කයම නොදෙනී යන තත්වය අත්දැකිය යුතු වෙනවා. ඒ ආශ්වාස ප්‍රාශ්වාසයේ පමණක් නෙවෙයි මුළු කයේම ඒ ආශ්වාස ප්‍රාශ්වාස සහිත මුළු කාය සංස්කාරයන්ගේම සංසිඳී යාම එම අවස්ථාවේදී සිදුවිය යුතු වෙනවා. ඒ අපිට සක්මන් භාවනාවෙනුත් අත්දකින්න පුළුවන්, පරයන්ක භාවනාව තුළත් එය අත්දකින්න පුළුවන්කම තියෙනවා. කය සිතට නොදෙනී යාම මේ කයයි සිතයි දෙක වෙන් වෙන අවස්ථාවක්. මේ සිතින් කය ගැලවී යන අවස්ථාවක් තමයි ඒ පස්සම්භයං කාය සංඛාරං කියන අවස්ථාව. එවැනි අවස්ථාවේදී තමයි අපිට උද්ගත වෙන අත්දකින්නට ලැබෙන ඒ හිස්භාවය තුළ ඉන්න පුළුවන් කාලය වැඩි කර ගැනීම සිදු කර යුතු වෙන්නේ.
එමයි මෑණියන් වහන්සේ, තවත් එක ප්‍රශ්නයක් තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය ගැන කියවෙනකොට නාමය කියන එක විස්තර කරේ සිතේ ඇතිවෙන චිත්‍රයක් විදිහට. එතකොට ප්‍රශ්නේ තමයි එතන තියෙන්නේ සංඥාවක් විතරයිද, එහෙම නැත්නම් ඒ චිත්‍රය තුළ වේදනා සංස්කාර විඥාන කියන අනිත් කොටසුත් අඩංගුද කියන ප්‍රශ්න.
ඔව්, ඒ නාම කියන කොටස තුළ මෙන්න මේ කියන වේදනා සංඥා සංකාර විඥාන කියන සෑම ස්කන්ධයක්ම හට ගැනීම තිබෙනවා. මේ නාම ස්කන්ධය බුදුරජාණන් වහන්සේ විස්තර කරන අවස්ථාවේදී ඒ නාම ස්කන්ධය බෙදා දක්වනවා වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් එක තැනක වෙන් කරලා දක්වලා තියෙනවා. තව තැනක මේ නාමස්කන්ධය විස්තර කරන අවස්ථාවකදී පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරෝ ඉදං උච්චති නාමං. මෙන්න මේ නාමස්කන්ධය විස්තර කරනවා පස්ස වේදනාව සංඥාව චේතනාව මනසිකාරය විදිහට. පස්සය කියලා කියන්නේ ස්පර්ශයට. ස්පර්ශය හටගන්නේ මනස තුල, සිත තුලයි ස්පර්ශය ඇති වෙන්නේ. වේදනා කියලා කියන්නේ අර පංචස්කන්ධය විස්තර කරන විට අපි නාමස්කන්ධය යටතේ වේදනාස්කන්ධය කියලා කොටසක් විස්තර කළා. අන්නේ වේදනාස්කන්ධයටම තමයි මෙහිදී වේදනා කියලා කියන්නේ. පස්ස වේදනා සංඥා. පංචස්කන්ධේ විස්තර කරන සංඥාස්කන්ධයටම තමයි මේ නාම ගැන විස්තර කරන විට සංඥා කියලා සඳහන් වෙන්නේ. පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. මේ චේතනා කියලා කියන්නේ සිත තුළ පහළ වෙන සිතුවිලි චේතනාවන්. ඒ චේතනා සහ ඒ සංස්කාර මනසිකාරයන්. චේතනා සහ මනසිකාර කියලා කියන්නේ පංචස්කන්ධය පිළිබඳ විස්තර කරන විට නාමස්කන්ධය යටතේ සංස්කාරස්කන්ධය කියලා විස්තර වෙනවා. අන්නේ සංස්කාරස්කන්ධයට තමයි මෙන්න මේ කියන මනසිකාර සහ චේතනා ඇතුළත් වෙන්නේ. එතකොට මේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර මේ මෙතනින් පැහැදිලි කරන්නෙත් විස්තර කෙරෙන්නේ නාමස්කන්ධය පිළිබඳව සිත පිළිබඳව. සිතේ වේදනා තිබෙනවා, සංඥා තියෙනවා, ඒ වගේම සංස්කාර තියෙනවා, විඥාන තියෙනවා. තවත් විදිහකට කියනවා නම් මේ සිත තුළ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන මෙන්න මේ ස්කන්ධයන්ගේ නාමස්කන්ධයන්ගේ නාම ධර්මයන් පහළ වීමක් තිබෙනවා. ඒ නිසා සිත කියන කොටසට සංඥාව පමණක් නෙවෙයි ඕනෑම අවස්ථාවක ඕනෑම අරමුණක් තුළ සිත දෙස බලන විට වේදනාවත් සංඥාවත් සංස්කාරත් විඥානත් කියන මේ ස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම තිබෙනවා.
එහෙමයි මෙන්න වහන්ස, ලැබී ඇති ප්‍රශ්න පමණයි. තවත් එක ප්‍රශ්නයක් මම හිතන්නේ chat area එකේ දැමලා තියෙනවා. නමුත් එක ලබා ගැනීම දුෂ්කරතාවයක් තියෙනවා, ඒ ගැන සමාව යදිනවා. මේ අනුව වෙන ප්‍රශ්න නැති නිසා මේ සස්වාරයේ මෙතකින් නිමා කරන්නට ඔබ වහන්සේගෙන් අවසරයි.
හොඳයි, අප සියලු දෙනාම මෙතෙක් වේලාම ධර්ම සාකච්ඡාවක් සිදු කර ගැනීම තුලින් ඒ ජනිත කරගත්තු අසීමිත කුසල ශක්තිය හැම දෙනාටම හැකිතා ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන බුදු පසේ බුදු මහරහත් උත්තමයාණන් වහන්සේලා නිවි සැනසී වදාළ ඒ පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ සියලුම කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න අප විසින් ජනිත කරගත්තු මේ උතුම් පුණ්‍ය ශක්තිය මේ ලෝකයක් සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින්ම සැනසෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම විශේෂයෙන් අප හැම දෙනා නමින්ම මිය පරලව ගිය සියලු සංසාරගත ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාමත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඉදම්මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු. සම්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.
ඕකාස වන්දාමි අයි මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතං පුඤ්ඤං මයි අනුදාතබ්බං.
අනුමෝදත.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං.
කමාමි. 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 අභිවාදන සීලෙස්ස නිච්ඡමුද්ධාපජායිනෝ. චත්තාරෝ ධම්මා වද්ධන්තේ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච. අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිච්ඡතු. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත්ම වේවා, උතුම් වූ නිවනින්ම සැනසෙත්වා. සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා.